勝手があるやなでばてとま。
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අතිවිශේෂ අංක 2066 ඇලිරක් 43 2018 අප්‍රේල් මස 12 වැනි බ්‍රහස්පතින්දා ජනාධිපතිතුමා විසින් කරනු ලබන ප්‍රකාශනයයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාවෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වන මම මෙම ප්‍රකාශයෙන් වර්ෂ 2018 වූ අප්‍රේල් මස 12 වන දින මධ්‍යම රාත්‍රියේ සිට බලපවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කරන බවත් පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පටන් ගැනීමේ දිනය වශයෙන් වර්ෂ 2018 වූ මැයි මස 8 වැනි දිනය නියම කරන බවත් මෙයින් දැනගත යුතුය. වර්ෂ 2018 වූ අප්‍රේල් මස 12 වන දින වූ මෙදින කොළඹදී දෙන ලදී අතිගරු ජනාධිපතිතුමාගේ අණ පරිදි ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අතිවිශේෂ අංක 2068 ඇලිරක් 1 2018 අප්‍රේල් මස 23 වැනි සඳුදා ජනාධිපතිතුමා විසින් කරනු ලබන ප්‍රකාශනයයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 11 වැනි පරිච්ඡේදයේ 70 ව්‍යවස්ථාවේ 4 වැනි අනුව්‍යවස්ථාවෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වන මම වර්ෂ 2018 වූ මැයි මස 8 වන දින පස්වරු 2:15 ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු රැස්වීම ශාලාවේදී පාර්ලිමේන්තුව රැස්වන ලෙස කැඳවන බව මෙයින් දැනගත යුතුයි. වර්ෂ 2018 වූ අප්‍රේල් මස 23 වන දින වූ මෙදින කොළඹදී දෙන ලදී අතිගරු ජනාධිපතිතුමාගේ අණ පරිදි ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අතිවිශේෂ අංක 2068 ඇලිරක් 24 2018 අප්‍රේල් මස 26 වැනි බ්‍රහස්පතින්දා ජනාධිපතිතුමා විසින් කරනු ලබන ප්‍රකාශනයයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 11 වැනි පරිච්ඡේදයේ 70 ව්‍යවස්ථාවෙන් අතිගරු ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර අංක 2061 ඇලිරක් 1 හා 2018 අප්‍රේල් මස 23 වැනි දින ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් නිකුත් කරන ලද ප්‍රකාශය එනම් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 11 වැනි පරිච්ඡේදයේ 70 ව්‍යවස්ථාවේ 4 වැනි අනුව්‍යවස්ථාවෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වන මම වර්ෂ 2018 වූ මැයි මස 8 වන දින පස්වරු 2:15 ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු රැස්වීම ශාලාවේදී පාර්ලිමේන්තුව රැස්වන ලෙස කැඳවන බව මෙයින් දැනගත යුතුය යන්න ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි පරිච්ඡේදයේ 70 වැනි ව්‍යවස්ථාවෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වන මම වර්ෂ 2018 වූ මැයි මාස 8 වන දින පස්වරු 2:15ට ශ්‍රී ජයවර්ධන පාර්ලිමේන්තු රැස්වීම ශාලාවේදී රැස්වීම පිණිස පාර්ලිමේන්තුව කැඳවන බව මෙයින් දැනගත යුතුය යනුවෙන් නිවැරදි විය යුතුය. ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් 2018 අප්‍රේල් මස 26 වැනි දින කොළඹ 1 ජනාධිපති කාර්යාලයේදී.
ගරු කතානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමනි, ගරු අමාත්‍යවරුනි, ගරු මන්ත්‍රීවරුනි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරය සමාරම්භ කරන මේ මොහොතේ ඊට සහභාගී වී සිටින ඔබ සැමට ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන්ද මාගේ සුභාශිංසනය පිරිනමමි. මා විසින් 2018 වූ අප්‍රියල් මස 15 වන දින නිකුත් කරනු ලැබූ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන වගන්ති යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 8 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කරන ලද බව ඔබ දන්නා කරුණකි. එකී 8 වන පාර්ලිමේන්තුවේ 2 වන සභාවාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහතකි 70 වන වගන්තිය සහ 32 සහ 33 වගන්ති ප්‍රකාරව අද දින මෙලෙස සමාරම්භ කරන බව දැනුම් දෙනු කැමැත්තෙමි. මෙම අවස්ථාවේදී සිදුවන්නේ අපේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව එක් පාර්ලිමේන්තු සැසිවාරයක් වාරාවසාන කොට නව පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භ කිරීමයි. වර්ෂ 2015 සැප්තැම්බර් මස 1 වන දින 8 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කරමින් මා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශයේම දිගුවක් ලෙස මෙම ප්‍රකාශය ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි. විශේෂයෙන් වර්තමාන ආණ්ඩුවට වරමක් ලබා දුන් ජනතාවගේ ප්‍රධානතම ඉල්ලීම බවට පත්ව තිබූ ශ්‍රී ලාංකික සමාජය යළි ප්‍රජාතන්ත්‍රවාදී, මානවවාදී සහ වගවීමෙන් යුතු සමාජයක් බවට පත්කරලීමේ කාර්ය පසුගිය වසර 3ක කාලය තුළ සාර්ථකව ඉටු වූ ඇති බව විවේචන මැදේ වුවද ඔබ සැම පිළිගනු ඇතැයි මම විශ්වාස කරමි. 2015 ජනවාරි 8 වන දින මෙරට ජනතාව විසින් ජනාධිපතිවරයා වශයෙන් මා පත්කර ගැනීමෙන් අනතුරුව ඉහතකී ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා එවකට පැවති 7 වන පාර්ලිමේන්තුව සහ මෙම සභාව නියෝජනය කරන 8 වන පාර්ලිමේන්තුව විසින් ලබා දුන් සහයෝගය මං කෘතඥතාපූර්වකව සිහිපත් කරමි. 2015 ජනවාරි 8 වන දින මාගේ නායකත්වය යටතේ පිහිටුන් ලැබූ ආණ්ඩුවේ දූරකාලයේ තුල ක්‍රියාත්මක වූ 7 වැනි පාර්ලිමේන්තුව තුල සම්මත කරගත් ජනතාවාදී අනපනත් කීපයක් තිබේ. 2015 මාර්තු මාස සම්මත කරනු ලැබූ දුම්කලහා මධ්‍යසාර ජාතික අධිකාරිය පිහිටුවීම පිළිබඳ සංශෝධන පනත, 2015 මාර්තු මාස සම්මත කරනු ලැබූ ජාතික ඖෂධ පනත, 2015 මේ මාස සම්මත කරනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනුම් ලැබූ 19 වැනි සංශෝධනය මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. විශේෂයෙන්ම ඊට සඳහන් කළ අනපනත් සම්මත කර ගැනීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ තුල අද්විතීය සිදුවීමකි. මේ සඳහා පාදක වන සුවිශේෂ කරුණු දෙකක් වෙත මෙහිදී මාගේ අවධානය යොමු වේ. රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ කිසිදු අගතියකින් තොරව ජාතික සම්මුතියකට ඒකරාශී වීම සුවිශේෂී වේ. 2015 ජනවාරි මස සිට ජුනි මස දක්වා පැවති 7 වන පාර්ලිමේන්තුවේ සංයුතිය දෙස බැලීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 142ක් තිබූ අතර පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරනු ලැබූ එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබුණේ ආසන 47කි. කෙසේ වුවත් සාම්ප්‍රදායික වශයෙන් පාර්ලිමේන්තුව තුළ දක්නට ලැබෙන ඉදිරිවාදී දේශපාලනයේ පසෙකලා ජාතික අවශ්‍යතාවයන් සාක්ෂාත් කරගනු වස් අප රටේ දේශපාලන පක්ෂවලට සාමූහිකව කටයුතු කළ හැකි බව සනාථ කළේය. ශ්‍රී ලංකාව නිදහස ලැබූදා පටන් රට තුළ ගොඩ ගැසුණු සහ නොවිසඳුණු ජාතික මට්ටමේ ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව සාකච්ඡාව සහ සම්මුතිය තුළ ගැබ්ව ඇති බව මෙයින් මනාව තහවුරු කෙරිණ. ඒ අනුව දශක තුනකට අධික කාලයක් පුරා යථාර්ථයක් බවට පත් කර ගැනීමට නොහැකිව තිබූ සේනක විබිලේ ඖෂධ ප්‍රතිපත්තිය අද යථාර්ථයකි. දුම් වැටි පිළිබඳ 80% රූපමය අවවාදය නව දුම්කල සහ මධ්‍යසාර පනත මගින් ක්‍රියාවට නැගී තිබේ. ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ තුල එක් දේශපාලන කරුණකට එරෙහිව ගොනු වැඩිම විරෝධය එල්ල වූයේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිවය. ඒත් එදා මෙදා තුර විධායක ක්‍රමයට එරෙහි වූ කිසිවෙකුට එහි බලය සිඳීමට හැකියුවේ නැත. සැබවින්ම සිදු වූයේ එහි බලය අන්තනෝමතික අන්දමින් වර්ධනය වීමයි. එහෙත් 2015 මැයි මාස 15 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශය අනුව ජනමත විචාරණයකින් තොරව සිදු කළ හැකි උපරිම බල කප්පාදුව සිදු කිරීමට හැකිවීම සම්මුතිවාදී දේශපාලනයේ සැබෑ සක්‍යතාවයයි. ජනවාරි 8 වෙනිදා ආරම්භ වූ දේශපාලන පෙරළිය තවදුරටත් යථාර්ථයක් වීම පිණිස 2015 අගෝස්තුවේ පැවසි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව 8 වන පාර්ලිමේන්තුවට තීරීපත් වූ බහුතර මන්ත්‍රීවරු පසුගිය වසර 3 පුරා කටයුතු කර ඇති බව සඳහන් කරන්නේ ගෞරවපූර්වක ස්තුතිය පෙරදරි කර ගැනීමෙනි. එම කාල වකවානුව තුල ඔබ විසින් සම්මත කරනු ලැබූ අනපනත් බොහොමයක් රටේ ආර්ථික කළමනාකරණයට අදාළ ඒවාය. ඒ අනුව පසුගිය වසර 3 තුල ඉදිරිපත් කළ විසර්ජන 52ට අමතරව ආර්ථික ශේෂ්ත්‍රයට අදාළ 50 18ක් ඔබ විසින් සම්මත කොට තිබේ. ඒ සියලු අනපනත් සම්මත කොට ගත්තේ අද අප ඉදිරියේ පවතින රුපියල් ට්‍රිලියන 10.3ක් වන රුපියල් කෝටි දසලක්ෂයකට අධික මහා ණය කන්ද කළමනාකරණය කිරීමේ අරමුණ ඇතිවය. එසේම රටේ ආදායම ඉහළ නැංවීමට ඉවහල් වන තවත් 50 ගණනාවක් හඳුන්වා දී තිබේ. භාෂණයේ නිදහස් ශක්තිමත් කරමින් 2016 අගෝස්තු මාසයේදී විවාද කොට සම්මත කරනු ලැබූ තොරතුරු දැනගැනීමේ පනත අද ආසියාවේ ශක්තිමත්ම පුරවැසියන් බල සතු කරන්නා වූ නීතියක් ලෙස සැලකේ. සර්වජන ඡන්ද බලය යථාර්ථයක් කරලීම උදෙසා 2017 නොවැම්බරේදී අප පළාත් පාලන ඡන්ද විමසීමේ පනත සංශෝධනය කොට සම්මත කර ගැනීම. එසේම තිරසර සංවර්ධනය සාක්ෂාත් කරගනු පිණිස 2017 ඔක්තෝබරයේදී තිරසර සංවර්ධන පනත සම්මත කර ගැනීමට හැකිවිය. සංක්‍රාන්තික යුක්තිය සහ සහජීවනය ඇතිකරලීම සඳහා අතුරුදාන් වූවන් පිළිබඳ කාර්යාල පනත සහ වින්දිතෙහි නා අපරාධ නඩුවක සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා හඳුන්වා දුන් පනතද මෙහිලා සඳහන් කළ යුතුමය. ගරු කථානායකතුමනි, මේ ආණ්ඩුව විසින් සිය දූරකාලය තුළ ජනතාවට ලබා දී ඇති ජයග්‍රහණ සමහරක් ගැන අවධානය යොමු කළ යුතුයයි මම විශ්වාස කරමි. 2010 වර්ෂයේ සිට රට අහිමි වූ GSP බදු සහනය නැවත ලබා ගැනීමට අපට හැකිවිය. එමගින් භාණ්ඩ 6600ක් සඳහා වාසිය රටට අත්කර දීමට සමත් වූ අතර සමස්ත ආදායම ඉහළ නංවා ගැනීමට හැකිවිය. ඇඟලුම් හා මස්ස අපනයනය ඉන් ප්‍රමුඛ වේ. මහනගර සංවර්ධනය හා වරාය සංවර්ධන ව්‍යාප්තිරි යළි ශක්තිමත් ලෙස ආරම්භ විය. අධිකරණයේ ස්වාධීනත්වයේ තහවුරු කොට තිබේ. නීතිය සහ විධානය කිසිදු බලපෑමකින් තොරව රට තුළ ක්‍රියාත්මක වෙයි. රටේ නීතියේ බලය ස්ථාවරව තිබේ. අනීතික අත්අඩංගුවට ගැනීම සඳහා කිසිදු ඉඩක් නැත. නීතිය හා සාමය පිළිබඳව අවධානය යොමු කිරීමේදී 2014 වර්ෂයේ සිට 2018 දක්වා බරපතල ගණයේ අපරාධ 130කින් අඩු කර ගැනීමට හැකිවිය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් 2017 වසරේ රුපියල් මිලියන 13,200ක වාර්තාගත සුද්ධ ලාභයක් ලැබූ අතර 2016 වසරේ සුද්ධ ලාභය හා මිලියන 1100ක් සමග සසඳන විට මෙය 100ට 100ක වර්ධනයකි. වරාය ශේෂ්ත්‍රය ආර්ථික සහ සංවර්ධන ජයග්‍රහණ රාශියක් අප ලබා ඇත. ඇමරිකන් ඩොලර් බිලියන 15.1ක් වූ 2017 වසරේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම මෑත වාර්තා වූ ඉහළම අගය වේ. නව තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා පාසල් පද්ධතිය තුළ සහ රාජ්‍යාංශය තුළ බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතී. විදේශ රැකියා විගමනික ශ්‍රමිකයින් අංශ වෙනුවෙන්ද අප ඉතා වැදගත් පියවර රාශියක් ඉටු කර තිබේ. 2015 වසරින් පසු අධ්‍යාපන ශේෂ්ත්‍රයේ සංවර්ධනයේදී ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ශිෂ්‍ය සුභසාධනය සඳහා වූ සුරක්ෂා සිසු රක්ෂාවරණය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සෑම දරුවෙකුටම පළවෙනි ශ්‍රේණියේ සිට 13වෙනි ශ්‍රේණිය දක්වා වූ අඛණ්ඩ සහ අනිවාර්ය පාසල් අධ්‍යාපනයක් ලබා දීමේ වැඩසටහන ජාතික අධ්‍යාපන ආයතන ප්‍රතිවගත කිරීම ත්‍රිභාෂා අධ්‍යාපන ප්‍රවර්ධනය යන අංශ අධ්‍යාපන ශේෂ්ත්‍රයේ ප්‍රගතියක් පෙන්වූ විශේෂ අංශ වේ. දරුවන් සුරකිමු ජාතික වැඩසටහන පෙර පාසල් හා දිවා සුරකිමු මධ්‍යස්ථානවල මානව සම්පත් හා යටිතල පහසුවන් සංවර්ධනය අඩුබර උපත් අවම කිරීමේ හා මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම දුෂ්කර ප්‍රදේශවල මන්ද පෝෂණය අවම කිරීම පිණිස තෝරාගත් ප්‍රදේශවල දරුවන්ට පෝෂණී ආහාර වේලක් ලබා දීමද අපි ආරම්භ කළෙමු. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හිංසනය අවම කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම දැනට අප විසින් ක්‍රියාත්මක කර තිබේ. ග්‍රාමීය ආර්ථික සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක වන ව්‍යාපෘති ආයෝජනයන් 125%ක්ම කාන්තාවන් උදෙසාය. ජාතික නිවාස සංවර්ධන වැඩසටහනේදී විධිමත් නිවාස සංවර්ධන වැඩසටහන අප රජයේ ඉතාමත් වේගවත් සහ විශාල ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ. එමගින් 2015 වසරේ සිට මේ දක්වා පවුල් 300,000කට ආසන්න ප්‍රමාණයකට නිවාස සැපයීමට සමත්ව ඇත. ආර්ථික අපහසුතා දැඩි ලෙස බලපාන පවුල් වෙනුවෙන් අප රජයේ නිවාස වැඩසටහන ඉතා සාර්ථක වී තිබේ. තිරසල සංවර්ධන ඉලක්ක වෙත ළඟාවීමේදී 20/30 වන විට දිලිඳු බවින් තොර වැඩිහිටි සහ ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ මෙහෙවර තුළ 2015-2007 සේවා සම්පාදනයේදී ඉලක්කගත කණ්ඩායම් වූයේ ආබාධ සහිත පුද්ගලයින් 109%ක්, වයස 60ට වැඩි 112.5%ක්, තනි මාපිය පවුල් මුළු ජනගහණයෙන් 112%ක් සහ සමෘද්ධි ප්‍රතිලාභීන් මුළු ජනගහණයෙන් 125%ක් වේ. විදුලි බල ශේෂ්ත්‍රයේ කරන ලද සංවර්ධනයේදී සූර්ය බල සංග්‍රාමයේ වැඩසටහන මගින් මෙගවොට් 150ක් අලුතින් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට හැකි විය. අනාගත විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මිශ්‍ර ජනන සැලැස්මක් අප විසින් ඉදිරිපත් කර ඇත. එමෙන්ම දිවයිනේ කිසිදු රජයකට අවදාන යොමු නොවූ ඉතාමත් දුගී පවුල් 275,000කට වැඩි විදුලිය ගත නොහැකිව සිය කුඩා දරුවන් කුප්පිලාම්පුවෙන් පොතපත පාඩම් කළ යුගය අවසන් කරමින් ඔවුන් සඳහා රජයේ වියදමින් එම නිවාසවලට විදුලිය ලබා දෙන ලදී. පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දීම විශේෂත්වයකි. අපේ රටේ මෙන්ම කලාපය තුළ පිහිටි අසල්වාසී රටවල් මුහුණ දෙන කාලගුණික හා දේශගුණික කටුක වූ අභියෝගයට අපද මුහුණ පා ඇත. පසුගිය වසර ගණනාවක් තුළ ඇති වූ නියගය කෘෂිකර්ම නිෂ්පාදනයේ පහත වැටීමක් සිදු වී ඇති අතර පෙර රජයන් මෙන් අපටද විදේශයෙන් සහල් ආනයන කිරීමට සිදුවිය. වාර්ෂික වර්ෂාපතනය අවමීම නිසා කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ නිෂ්පාදන හා ආදායම් පහළ වැටීමක් 30%කින් පමණ සිදු වී ඇති අතර ජලවිදුලි උත්පාදනයට ඒ දැඩි ලෙස බලපා ඇත. ගොවි ජනතාව රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වී කාබනික ගොවිතැනේ නිරත වීම සඳහා දිරිගැන්වීමේ ජාතික වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබේ. ලක්සසොස අලවිසල් 300 සිට 400 දක්වා ඉහළ නැංවූ අතර ඒවායින් ඉතා තරගකාරී සහ සහනදාය මිලට භාණ්ඩ අලෙවි කෙරේ. තවද පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා පාරිභෝගික සමිති නව මුහුණුවරකින් හඳුන්වා දී තිබේ. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ තුල නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් අප විසින් ඓතිහාසික කාර්යභාරයක් සිදු කර තිබේ. විවිධ බාධාවන් හා ගැටුම් ඔස්සේ වසර 50කට වැඩි කාලයක් ජනතාවගේ බලාපොරොත්තුව තිබූ නව ඖෂධ පනත අප සම්මත කළෙමු. ඒ තුළ අත්‍යවශ්‍ය ඖෂද 48ක මිල කැපිපෙන් ලෙස අඩු කිරීමට හැකිවිය. පිළිකා රෝගීකගේ මුළු ජීවිත කාලය පුරා සීමා රහිතව ප්‍රතිකාර වේදම් රජයේ මගින් දැරීමේ ප්‍රතිපත්තියට අපේ රජය අවතීර්ණ විය. හෘද රෝගීන්ගේ සල්ලි කර්මවලදී අවශ්‍ය සියලු වේදම් රජයේ දැරීමේ පළමුවරට අපුසින් සිදු කරන ලද අතර ටෙන්ට් හෙවත් කිරීටක දඟර රෝගීන් සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දීම ආරම්භ කරන ලදී. අප රජයේ අනුමත කළ ජාතික මධ්‍යසාර ප්‍රතිපත්ති පිළිබඳ වඩාත් සතුටු විය හැකිය. හඳුනා නොගත් වකුගඩු රෝගයේ පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කළ අතර රෝග නිවාරණය, වැළැක්වීම හා ප්‍රතිකාරන් සඳහා පුළුල් ජාතික වැඩසටහන සැලැස්මක් ක්‍රියාත්මක කළෙමු. රුපියල් මිලියන 3600ක් වැය කර වකුගඩු රෝගය හඳුනා ගැනීම සඳහා වූ ජල පර්යේෂණ මධ්‍යස්ථානයේ පිහිටුවීමද පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ මේ වන විට ආරම්භ කර ඇත. වෘත්තීය හා කාර්මික අධ්‍යාපන ශාස්ත්‍රයේ සිසුන් සඳහා සියලු පාඨමාලා නොමිලේ හැදෑරීමට පළමුවරට 2017 වර්ෂයේ සිට අප විසින් අවස්ථාව ලබා දී ඇත. කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය වැඩි දියුණු කිරීමත් නවෝත්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ කාර්යය සඳහා සුදුසු මානව සම්පත් සංවර්ධනයක් සඳහා අප ප්‍රමුඛතාවය දී ඇත. දුගී බව තුරන් කිරීම සඳහා සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ දීමනා දෙගුණ කර තිබේ. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මේ වසර වන විට ගම්මාන 200ක් ආවරණය කිරීමට නියමිතය. වැඩිහිට දීමනාව වැඩි කිරීම හා ගැබිනි මව්වරු සඳහා පෝෂණ මල් රුපියල් 500 දීමනාව රුපියල් 2000 දක්වා වැඩි කරන ලදී. වසර 10කට පසු රාජ්‍ය සේවකීන්ගේ අවම මූලික වැටුප රුපියල් 10000කින් වැඩි කරන ලදී. අධිකරණ සේවයේ වැටුප හා දීමනා විශේෂ පදනමකින් වැඩි විය. මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා වැඩි විය. වකුගඩු රෝගීන්ගේ දීමනාව රුපියල් 3000 සිට රුපියල් 5000 දක්වා ඉහළ දමන ලදී. කටුනායක ගුවන්තොටුපළ ධාවනපතේ ඉතා කෙටි කාලයකින් නවීකරණය කළ අතර ලෝකයේ විශාලතම ගුවන් යානා ගොඩබැස්වීම සඳහා එයින් අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ. සංචාරක ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන තුන්වන අංශය බවට පත්ව ඇත. සමස්ත විදේශීය පීම් වලින් 15%ක් අද සංචාරක ව්‍යාපාරයෙන් ලැබේ. රණවිරුවන් සඳහා වූ සත්විරු සංහිඳ රණවිරු නිවාස ව්‍යාපෘතිය 2017 දී ආරම්භ කළ අතර එය අද 90%ක භෞතික ප්‍රගතියක් පෙන්වයි. උපාය මාර්ග ජාතික ආරක්ෂක සංනිවේදන ජාල ව්‍යාපෘතිය 2015 දී ආරම්භ කළ අතර එහි ඉතාමත් සතුටුදායක ප්‍රගතියක් ඇත. ආබාධිත රණවිරුවන් සඳහා විශේෂ වැටුප හා දීමනා අප විසින් ලබා දුන් අතර ආබාධිත ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා වැන්දඹුවන් හට රණවිරු සුරැකීම් දීමනාව යටතේ ආබාධිත රණවිරන්ටත් බිරින්දෑවරුන්ට සහ මියගිය විවාහක රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට ඔවුන් ජීවත්ව සිටින තාක්කල් දීමනා ලබා දීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අපගේ උපදෙස් අනුව මේ වන විට ඉටු කරමින් පවතී. හිග විශ්‍රාම වැටුප් ගෙවීම විධිමත් කර තිබේ. එමෙන්ම 2015 වසරේ සිට 2018 දක්වා කාලය තුළ පමණක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල රජයේ හා පුද්දලික ඉඩම් අක්කර 40,475ක් ත්‍රිවිධ හමුදා පරිහරණයෙන් නිදහස් කර ඇත. ඒ අනුව උතුරු නැගෙනහිර ජනතාවට අහිමිව තිබූ යුද සමයේ හමුදා පරිහරණයට ගත් ඉඩම් වලින් 85%ක් මේ වන විට නිදහස් කර ඇත. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ඉඩම් ඔප්පු 10,00,000ක් ලබා දීමේ වැඩපිළිෙහි මේ වන විට 90%ක ප්‍රගතියක් අත්කරගෙන තිබේ. බොහෝ බාධාවන් මත ආරම්භ කරමින් මන්දගාමීව ක්‍රියාත්මක වූ මොරගහකන්ද කළුගඟ යෝධ වාර් ව්‍යාපෘතියේ විශාල ප්‍රගතියක් පෙන්වීමට අපට හැක විය. 2015 සිට නව කඩිනම් ඉදිකිරීම් වැඩසටහනක් හඳුන්වා දීමටත් සුදුසු කාර්ය මණ්ඩල පත්කිරීමත් තුළ පරාක්‍රම සමුද්‍රයෙන් 6 ගුණයක් වූ මොරගහකන්ද මහා ජලාශයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ගොවි ජනතාවට ජලය නිකුත් කළ අතර කළුගඟ ව්‍යාපෘතියේ කටයුතු මේ විට ඉතා සාර්ථකව සිදුවෙමින් පවතී. කාලගුණ විපර්යාස මත ඇති වූ අයහපත් පාරිසික තත්ත්වයන්ට මුහුණ දීම පිණිස නියඟයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් ද ජාතික කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින්ද උතුරුමැද පළාතේ වාරි පද්ධතීන් වැඩි දියුණු කරමින් කුඩාවැව් 800ක්ද උතුරු පළාතේ කුඩාවැව් 1,400ක්ද ඌව පළාතේ කුඩාවැව් 350ක්ද ප්‍රතිසංස්කරණය ආරම්භ කර ඇත. කුඩාවැව් 2,500කට වැඩි සංඛ්‍යාවක් එකවර ප්‍රතිසංස්කරණය කිරීමේ යෝධ ව්‍යාපෘතිය යටත් විදිත යුගයෙන් නිදහස් වූ පසු රජයක් මගින් ආරම්භ කරනු ලැබූ පළමු දැවැන්ත වාර ව්‍යාපෘතියක් ලෙස මා මෙහිදී හඳුන්වමි. වයඹ සහ වියලි කලාපයේ ජල ගැටලුවට ස්ථිර විසඳුම් ලබා දීම සඳහා වයඹ මහඇල, උතුරුමැද මහඇල, මිනිපේ මහඇල යන යෝද ව්‍යාපෘති ලක්වාසි ජනතාවගේ ඉදිරි සත වර්ෂයේ වෙනුවෙන් දැවැන්ත වාර යෝජනා අප විසින් ආරම්භ කරන ලදී. පරිසර සංරක්ෂණ යටතේ පොලිතින් ප්ලාස්ටික් සම්බන්ධයෙන් දැඩි නීති රීති පැනවූ අතර එක්සත් ජාතීන්ගේ පිරිසිදු සමුද්‍රය වැඩසටහන යටතේ දකුණු ආසියානු කලාපයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතරින් කඩුලාන පද්ධති සංරක්ෂණය කිරීමේ පුරෝගාමි රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන, දරුවන් සුරකිමු ජාතික වැඩසටහන, තිරසර පාසල් වැඩසටහන 90%ක ප්‍රගතියක් පෙන්නුම් කරයි. පරිසර දූෂණය පාලනය, කසල කළමනාකරණය, වන සංරක්ෂණය, තිරසර ඉඩම් කළමනාකරණය, පාරිසරික සාක්ෂරතාවය ඉහළ නැංවීම ආදී කරුණු සම්බන්ධයෙන් අප ප්‍රමුඛතාවය ලබා දී තිබේ. මහජනතාවගේ දැඩි විවේචනයට ලක් වූ කසල කළමනාකරණයට ස්ථිර වැඩපිළිවෙළක් අපි මේ වන විට විසඳුමක් වශයෙන් ක්‍රියාත්මක කර ඇත. ගරු කථානායකතුමනි, මා මෙතෙක් සඳහන් කරනු ලැබුවේ ඔබතුමන්ගේ නායකත්ව යටතේ 8 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ තුල වර්තමාන රජය විසින් අත්පත් කරගත් රටේ දේශපාලනික, ආර්ථික, සමාජීය හා සංස්කෘතික සංවර්ධනයටත් පුරවැසි අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ජනතාව වෙත අත්පත් කර දුන් නෛතික සහ සංවර්ධනාත්මක ජයග්‍රහණයන් පිළිබඳව එම ජයග්‍රහණයන් විසින් මේ රට ප්‍රජාතාන්ත්‍රික මෙන්ම මානවවාදී පුරවැසියන්ට වග කියන රාජ්‍ය ක්‍රමයක් ගොඩනැගීමට මෙන්ම ජනතාවගේ මූලික අවශ්‍යතා සැපරීම පිණිස නිශ්චිත අඩිතාලමක් ගොඩනැගුවාට කිසිදු සැකයක් නැත්තේය. ඒත් අපහමුවේ ඇති අභියෝග සියල්ල තුරන්ව ගොස් නැත. රජයේ නව ගමන් මඟ තෝරා ගැනීමේදී අත්‍යවශ්‍ය කරුණු ගැන මූලික අවධානය යොමු කර රට හමුවේ ඇති රුපියල් කෝටි දසලක්ෂයක් වන ණය බර ජනතාව මත පැටවීමෙන් තොරව කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වෙයි. තවද දුගී බවෙන් හා දරිද්‍රතාවයෙන් පෙනී සිටින ජනතාව එයින් මුදවා ගැනීම, රාජ්‍ය සේවයේ විධිමත් බව සහ කාර්යක්ෂමතාවයන් සමග පොදු ජනතාවට නම්‍යශීලී වූ ජනතාවාදී සේවාවන් ලෙස ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය ක්‍රමෝපාය හඳුනා ගැනීම සහ කළමනාකරණ තීන්දුව ගැනීම මෙහිදී මූලික වේ. නව උගත් තරුණ පරපුර ප්‍රමුඛ ජනතාව අපේක්ෂා කරන වේගවත් සංවර්ධනයට අප කැපවිය යුතු අතර ඒ කිසිසේත් අනාගතයට කල් තැබීමට නොහැකිය. සිංහල, දමිළ, මුස්ලිම් සහ මැලේ බර්ගර් ජාතීන්ට හා ආදිවාසී ප්‍රජාවට තමාගේ සාධාරණ අපේක්ෂාන් සාක්ෂාත් කර ගැනීමේ අවස්ථාව තහවුරු කළ යුතු වේ. ඒ ශ්‍රී ලාංකිකයින් වශයෙනි. වේගවත් ආර්ථික සංවර්ධනය උදෙසා රාජ්‍ය හා පෞද්ගලිකංශයේ කාර්යක්ෂම සහයෝගීත්වයක් අත්කර ගැනීම, ඵලදායකත්වය හා තරඟකාරීත්වය ඉහළ දැමීම, ඍජු විදේශ ආයෝජන සහ අපනයන ආදායම් වර්ධනය අරමුණු කරගත් සම්පත් කළමනාකරණය රාජ්‍ය මුල්ල ස්ථාවරත්වය ඇතිකොට ගැනීම ඒ අතර ප්‍රමුඛ වෙයි. එකී සියලු අභියෝග ජය ගැනීමට කටයුතු කිරීම යනු ශ්‍රී ලංකාව සියලුම සංවර්ධන පැතිකඩ අතරින් පරාජිත කළ නොහැකි දේශයක් ලෙස ගොඩනැගීම යන අපගේ පළමු ඉලක්කය ජය ගැනීමයි. දෙවෙනි ඉලක්කය නම් ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය සඳහා ජාතික හා ආගමික සහජීවනය සාක්ෂාත් කර ගැනීමයි. දූෂණයෙන් හා අක්‍රමිකතාවයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය තන්ත්‍රයක් ගොඩනැගීම තෙවන ඉලක්කයයි. මාගේ පාලන කාලය තුළ එකී අරමුණු ජය ගැනීම අපගේ එකම අභිප්‍රාය වන්නේ. මා විසින් 2015 සැප්තැම්බර් මස පළවන දින ඔබ හමුවේ ඉදිරිපත් කරන ලැබූ මුලසුන කතාවේ හරය වන්නේ දෙයයි. එදා අප ප්‍රකාශ කර සිටියේ ඔබ මින් පෙර පැවති කිසිදු පාර්ලිමේන්තුවක නියෝජිතයින් මුහුණ නොදුන් පරිවර්තනීය යුගයක නිර්මාපකයන් වන බවය. පරිවර්තනීය යුගයක් සෑම විටම ස්වභාවයෙන්ම දුෂ්කර හා ජනප්‍රිය නොවන කාල පරිච්ඡේදයක් බව ලෝක ඉතිහාසය අපට පෙන්වා දී තිබේ. ගරු කථානායකතුමනි, සමස්ත ශ්‍රී ලංකාව අද දිනේ ඉල්ලා සිටින්නේ සෞභාග්‍ය නිදහස අත්පත් කර ගැනීමයි. අල්ලසට, දූෂණයට, නාස්තියට එරෙහිවීමේ ජාතික අනාගතය සඳහා වූ ආත්මාරක්ෂාවයි. අදින් ඇරඹෙම මෙම නව සැසිවාරය උක්ත අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට ලැබෙන නව අවස්ථාවක් ලෙස සැලකිය යුතුය. ශ්‍රී ලංකාවේ වාර්ෂික දරුපත් සංඛ්‍යාව දළ වශයෙන් 331,000කි. වාර්ෂික මරණ සංඛ්‍යාව 131,000කි. ඒ අනුව වාර්ෂිකව අපේ රටේ ජනගහණයට ලක්ෂ 2ක් එක් වෙති. අපේ රටේ නව පරපුරට ඉලක්ක තිබෙනවා. උගතුන්ට ඉලක්ක තිබෙනවා. බුද්ධිමතුන්ට ඉලක්ක තිබෙනවා. රටකට ඉලක්ක තිබෙනවා. මම එදා රජයෙන් ඉවත් වී ජනතාවගේ ආශිර්වාදයෙන් වර්තමාන රජයේ බිහි කළේ ජාතිය අනාගතයේ වෙනුවෙන් සහ ඔබේත් මගේත් මාතෘභූමිය වෙනුවෙන් උතුම් වූ පරමාර්ථ පෙරදරි කරගත් ප්‍රබුද්ධ වූ ප්‍රඥාවන්ත වූ ඉලක්ක සපුරා ගැනීමේ අදිෂ්ඨානයෙනි. අප රට දැන් මුහුණ දී සිටින්නේ විවිධ පක්ෂ සහ කණ්ඩායම්වල දේශපාලන බලය උරගා බැලීමට සුදුසු මොහොතක නොව රට හමුවේ ඇති අභියෝග සාමූහිකව ජයගත යුතු අවධියක බව මම අවධාරණය කරමි. මෙහිදී එම ප්‍රමුඛතාවයේ යථාර්ථයක් කර ගැනීමට නම් පළමුව ජාතික ආණ්ඩුවේ පක්ෂ අතර පවතින බල අරගලය මෙන්ම දෙවනුව ආණ්ඩුව හා විපක්ෂ අතර පවතිනා බල තරඟය සමනය කරගත යුතු වේ. දැනට පවතින සෑම ආකාරයකම බල තරඟයකින්ම අපේක්ෂා භංගත්වයට පත්වන්නේ රටේ ජනතාවයි. ගරු කථානායකතුමනි, ජනතා අපේක්ෂාවන් මල්පල් ගන්වන සැබෑ ලෙසම ජනතාවාදී වැඩපිළිවෙලක නිර්ණායක ලෙස හඳුනාගත හැකි ප්‍රවිෂ්ටයන් කීපයක් මා පහත හඳුනා දෙන්නෙමි. ජනතාවගේ ආර්ථික සමෘද්ධිය තහවුරු වීම, දුගීභාවයේ දුරලීම, තරුණයින්ට නව රැකී අවස්ථා උත්පාදනය, රාජ්‍ය සේවකයන්ට තෘප්තිමත් වීමට හැකිවීම, පොලිසිය හා ත්‍රිවිධ හමුදාවේ සමාජිකයන්ගේ ආත්ම විශ්වාසය හා අභිප්‍රේරණය තහවුරු කිරීම, සමාජය තුළ නීතිය, බලය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා භාෂණයේ නිදහස තවදුරටත් සහතික කිරීම, දෙමළ ජනතාවගේ සම අයිතිවාසිකම් පදනම් කරගත් අභිලාෂයන් පිළිගැනීම, මුස්ලිම් ජනතාවගේ සුභසිද්ධිය සහ සමාජ සංස්කෘතිය අවශ්‍යතා තහවුරු කිරීම, කඳුකරයේ දෙමළ ජනතාවට ආර්ථික හා සමාජ ශක්තියක් එකතු කිරීම, සමස්තයක් ලෙස රටේ බහුතර ජනතාවන සිංහල ජනතාවගේ සංස්කෘතික උරුමයන් ශක්තිමත් ලෙස තහවුරු කරමින් දේශීය අනන්‍යතාවය ශක්තිමත් කිරීම, කාන්තාව තවදුරටත් බලසතු කිරීම සඳහා ඍජුව මැදිහත් වීම, සමාජය තුළ ජීවත්වන විශේෂ අවස්ථාවන් සහිත ජනතාව පිළිබඳ සංවේදී වීම, රටේ පරිසරයේ සුරකින දේශීය සම්පත් අනාගතයට උරුම කර දෙන්නා වූ තිරසර සංවර්ධනයක් තහවුරු කිරීම, ආගමික විශ්වාසයන්, ජාතික සාරධර්මයන් සුරකින සියලුම ආගම්වල පූජ්‍ය පක්ෂයේද බෞද්ධ භික්ෂු සංස්ථාවද තිරසර ලෙස පෝෂණය සුපෝෂණය කිරීම, දේශපාලන බල තරඟයෙන් ඔබ්බට ගිය රට සංවර්ධනය කිරීම සඳහා සියලු ජාතීන් ආගම් දේශපාලන පක්ෂ එක්තැන්කොට ගොඩනැගෙන ජාතික තිරසර සංවර්ධන දැක්මක් ගොඩනැගීම යනු එම නිර්ණායකයන්. එකී නිර්ණායක මත ක්‍රියාත්මක වීමේදී සාර සහ සුද්‍ර සංවර්ධන ක්‍රමෝපායන් මත පිහිටා කටයුතු කළ යුතු වන අතර ඒවායේ සාර්ථකත්වය සඳහා ව්‍යුහාත්මක වෙනස්කම් අත්‍යවශ්‍ය බව සඳහන් කළ යුතුවේ. ඒ අනුව ජනතා නියෝජිතයින් වන ඔබ සාංවික ලෙස සිතකී න්‍යාය පත්‍රයට ක්‍රියාව නැංවීමේ නියමුවන්ද අධීක්ෂකයින්ද උපදේශකයින් බවටත් පත්වන්නේය. මෙම සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමේදී සංවර්ධන ප්‍රතිඵල මත පදනම් වන්නා වූ සංවර්ධන පසුවිපරම් ක්‍රියාමාර්ගයන් හඳුන්වා දීමට මම විසින් කටයුතු කරනු ඇති. මේ රජයේ පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගේ විවිධ විවේචන චෝදනා එල්ල වෙනවා. ඒ සෑම විවේචනයක් සහ චෝදනාවක් ගැනම රජයක් විදියට අපි ඉතා නිහතමානීව සැලකිලිමත් වන අතරම අප ඒ පිළිබඳව ස්වයං විවේචනයකද නිරත වී සිටින බව ප්‍රකාශ කළ යුතුයි. නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන්ගේ ස්වාධීනත්වය දැනටමත් අප තහවුරු කර තිබෙනවා. ඒත් තවමත් නිදැල්ලේ සිටින මහා පරිමාණ වංචනිකයින්ට එරෙහිව නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් විවේචන තිබෙනවා. දූෂණය මුළුමුටා දමා සියලු දූෂිතයින්ට නීතිය ක්‍රියාත්මක කිරීම අපේ ඒකාන්ත අරමුණයි. එය මේ රටේ පොදු මහජනතාවගේ ප්‍රාර්ථනයක්. අපට එරෙහි එල්ලවන තවත් චෝදනාවක් වන්නේ රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳවයි. රට හමුවේ ඇති අභියෝග සැලකූ විට සියලු පක්ෂ එකාවන්ව රට වෙනුවෙන් ඉදිරියට පැමිණිය යුතු වෙනවා. මහා ණය බරක් අප හමුවේ තිබෙනවා. නාස්තිකාර වේදම් කළ යුගයේ සුන්බුන් අප ඉවත් කළ යුතු වෙනවා. ශ්‍රී ලංකාවට නැගී සිටීමට ඇති අවසන් අවස්ථාව මෙයයි සලකා සෑම එකාවන්ව කටයුතු කළ යුතු වෙනවා. වෛරයෙන් ක්‍රෝධයෙන් පිරුණු රටක ආණ්ඩු මාර්ගවලදී සිදුවන මහා පරිමාණ දේශපාලන පලිගැනීම් නැතිකොට පරාජිතයාටත් ජයග්‍රාහකට යත් අභිමානයෙන් ජීවත් වීමට හැකිවන වටපිටාවක් සැදීම අද දවසේ දේශපාලන වගකීමක් ලෙස මම සලකමි. උතුම් මාතෘභූමියට අවංක සේවයක් කළා යන හැඟීම හෘද සාක්ෂිය මියන තුරු හඬගා කියන වැඩ කොටසක් ඉටු කිරීම අපේ අපේක්ෂාව යුතුයි. ඒ වෙනුවෙන් අපි අපගේ අනාගතය වෙනුවෙන් කැපවෙමු. මෙම රජයේ පිහිටුවීමේදී අපහම්මේ ජාතික අභියෝග ගණනාවක් තිබුණි. පළමුවෙන් වූයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය ආධිපත්‍ය යලි ස්ථාපිත කිරීමයි. දෙවැන්න නම් ජාතීන් අතර විශ්වාසය හා සමගිය තහවුරු කිරීමයි. තෙවැන්න වූයේ දැවැන්ත ණය උගුලකට හිරු රටේ ආර්ථික යලි නගා සිටුවීමයි. සිව්වැන්න වූයේ අපට අහිමිව තිබූ ජාත්‍යන්තරය දිනා ගැනීමයි. කුමන චෝදනා විවේචන එල්ලුවද මේ සෑම අංශයකින්ම සාර්ථක ප්‍රතිඵල ළඟා කරගන්නට පසුගිය වසර තුන ඇතුළත අපේ රජයට හැකියාව ලැබී තිබේ. එසේ මේ සෑම අංශයකම කළ යුතු වැඩත් බොහෝය. ශක්තිමත් සහ නූතන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම පිණිස අත්‍යවශ්‍ය වන ව්‍යවසායකත්ව කළමනාකරණයක් සඳහා රට යොමු කිරීම හා දේශීය ව්‍යාපාරික ප්‍රජාවට සහ දේශීය හා විදේශීය ආයෝජකයින්ට ආකර්ෂණ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම අවශ්‍යයි. ගරු කථානායකතුමනි, එමෙන්ම අප දැක පුරුදු අපේ ගජමිතුරු ආර්ථිකය පරදවා සමාජමිතුරු ජනතාවාදී ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු වෙයි. සෑම පුරවැසියෙකුටම සාර්ථක විය හැකි ආර්ථිකයක් අත්‍යවශ්‍යව තිබේ. මෙහිදී විශේෂයෙන්ම අපේ රටේ කෘෂිකාර්මික ජනතාව ගැන සඳහන් කළ යුතුයි. වසර තුනක් තිස්සේ නිසි පරිදි වැසි නොලැබීම නිසා රටේ දළ ජාතික නිෂ්පාදනය සඳහාත් කෘෂිකර්මාන්ත ශේත්‍රයේ දායකත්වය පහළ ගොස් තිබේ. අධික වැසි සහ දීර්ඝකාලීන නියඟය ගෝලීය වශයෙන් බලපාන්නා වූ කාලගුණ විපර්යාසයන්හි ප්‍රතිඵලයක් වී තිබේ. නියඟයේ පැවතියම ප්‍රදේශවල ජනතාවට ආහාර ලබා දීම ඇතුළත් සහනාධාර වැඩසටහන යටතේ මේ වන විට මිලියන 38,000ක් අපි වැය කර තිබෙනවා. ස්වභාව ධර්මයේ අනිටු බලපෑමෙන් මිදී සාර්ථකව කෘෂිකර්මාන්තය නෙළීමට අවශ්‍ය මාර්ගය නිර්මාණය කළ යුතුව තිබේ. කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය මුසු කිරීම සම්බන්ධයෙන් අප තවමත් ප්‍රමාණවත් තරම් සාර්ථකත්වයක් අත්කරගෙන ඇතැයි සතුටු විය නොහැකිය. කෘෂි නිෂ්පාදනයේද පසු නිෂ්පාදන ක්‍රියාවලියද බෙදාහැරීමද නවීකරණය කළ යුතුවේ. එමෙන්ම මැදියම් ආදායම් රටක් ලෙස නව තාක්ෂණය පදනම් කරගත් අපනයන කර්මාන්ත ශේත්‍රයේ පිළිබඳව අවධානය යොමු කිරීමට කාලය පැමිණ තිබේ. ස්ථාවර රටක පදනම ජාතික සංහිඳියාවයි. සැබෑ ජාතික සංහිඳියාව ඇතිකරලීම සඳහා සමානාත්මතාවය පදනම් කරගත් දේශපාලන තීන්දු තීරණ ගැනීමේ විවිහක් හඳුන්වා දීම වැදගත් වන්නේය. එම අරමුණ ජය ගැනීම උදෙසා දැනට ක්‍රියාත්මක පළාත් සභා ක්‍රමය ශක්තිමත් කිරීම අද දවසේ අවශ්‍යතාවයක්යි මම විශ්වාස කරමි. කුමන විවේචන තිබුණද උතුරු නැගෙනහිර ජනතාවගේ නොසන්සුන්තාව ස්ථිර වශයෙන් සමනය කිරීම සඳහා එදා මෙදා තුර ජනතාවගේ කැමැත්ත හා එකඟත්වය මත කිසියම් දේශපාලන වැඩපිළිවෙලකට අවතීර්ණ විය යුතුය. භෞතික වශයෙන් අප ත්‍රස්තවාදීන් පරාජය කළද ඔවුන්ගේ මතවාදයේ සම්පූර්ණ ලෙස පරාජය කිරීම තවමත් සම්පූර්ණ වී නැත. පසුගිය වසර තුනහමාර කාලය තුළ මා වඩාත් උත්සාහ ගත්තේ ජාත්‍යන්තර සහයෝගය තුළ එම මතවාදය පරාජය කිරීම සඳහාය. පශ්චාත් යුද කළමනාකරණය ඉතා අභියෝගාත්මක බව අප පිළිගත යුතු කරුණකි. අප ආණ්ඩුව භාරගන්නා විට මේ අභියෝගයට පිළිතුරු සැපීම අවුරුදු 7කින් පමා වී තිබූ අතර එබැවින් එම අභියෝග වඩාත් අසීරු වී තිබුණේ දශක තුනක් පුරා සමාජයේ මුල්ගත් බසගත් තිබුණු යුද මානසිකත්වය ඉවත් කර සහජීවන ස්ථාපිත කරන්නට තවදුරටත් අප විසින් කළ යුතු වැඩ බොහෝය. ආණ්ඩුවකට පමණක් ඒ තනිව ඉටු කිරීම අසීරුයි. ඒ සඳහා සමාජයේ සෑම පාර්ශවයකම ඍජු මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. එකී අරමුණු වෙනුවෙන් සියලු දෙනා එකමුතු වී කටයුතු කරන මෙන් මා සෑම පාර්ශවයකටම ආරාධනා කරනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ අපගේ අවධානයද මෙහිලා වැදගත් වන්නේය. අපගේ භෞමික ආරක්ෂාව, මානව ආරක්ෂාව, සයිබර් ආරක්ෂාවද මෙහිලා වැදගත් ක්ෂේත්‍රයන් වේ. භෞමික ආරක්ෂාව යටතට අපගේ මුහුදු කලාපය පිළිබඳ අවධානයද, මානව ආරක්ෂාව යටතේ ආහාර සහ ජල සුරක්ෂිතතාවද වැදගත් වේ. විශේෂයෙන් ඉන්දියානු සාගර කලාපය කේන්ද්‍රීය ස්ථානයක ශ්‍රී ලංකාව ස්ථාපිත වීම නිසා මේ වන විට අපට අද්විතීය වැදගත්කමක් හිමිව තිබේ. එපරිදිම අප විසින් අනාගතවාදී ලෙස සංවේදී වෙමින් සලකා බැලිය යුතු ආරක්ෂක අභියෝගයන් ඇති බව සිහියේ තබා ගත යුතුවේ. එම නිසා ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යෑමේදී මැදමාවතයේ මිත්‍රශීලී පිළිවෙතක වැදගත්කම අවධාරණය කරන්නෙමි. අපගේ මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තිය සැබවින්ම පළදරා තිබේ. ලෝකයේ සෑම රටක් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමුඛ ජාත්‍යන්තර සංවිධාන සමග අප දැඩි මිත්‍රශීලී බවක් සහ සුහදතාවක් ගොඩනගාත් වෙනත් අවස්ථාවක් නොමැති තරම්ය. ගරු කතානායකතුමනි 2015 දී මා විසින් නායකත්වයේ දුන් යුග පෙරළිය තවමත් සම්පූර්ණ වී නැත. එදා ය ශ්‍රී ලංකාවට නව අත්දැකීමක්. 2015 වසරේ අගෝස්තු මාසයේ සිට ජාතික ආණ්ඩුවක් පිහිටීමේ කටයුතු කළද ඒ සඳහා අවශ්‍ය දේශපාලනික හා සමාජීය මුහුකුරාගිය බව අප තවමත් ඇති කරගන්නට සමත් වී නැති බව පසුගිය වසර තුන තුළදී ඇති වූ සිද්ධී දාමයන් මගින් නැවත නැවතත් සිහිපත් කොට දෙයි. සම්මුති ප්‍රජාතන්ත්‍රවාදය සහ සාකච්ඡාමය ප්‍රජාතන්ත්‍රවාදය අද ලෝකයේ බොහෝ රාෂ්ට්‍ර පාලනයන්හි පදනම වන කල එය අපට තවමත් ආගන්තුක සංකල්පයක් ලෙස පවතී. වර්තමාන දේශපාලනය දෙස බලන විට විපක්ෂයේ කාර්යභාරය වෙනස්මග ගත යුතු අසේම ජාතික ආණ්ඩුවක් තුළ සහෝදර පක්ෂයන්හි ක්‍රියාමාර්ග යන්ද වෙනස් ස්වරූපයක් ගත යුතුව තිබේ. ජාතික ආණ්ඩුව සැදුම්ලත් වන්නේ එකිනෙකින් වෙනස් දෘෂ්ටීන්ගෙන් යුතු දේශපාලන පක්ෂවලිනි. එම පක්ෂ ක්‍රියාත්මක යුත්තේ බුදුන් වහන්සේ පෙන්වා දුන් වජ්ජීන් මෙන් සමගිය සහ සාකච්ඡාව පෙරදැරිව නම් වජ්ජීන් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගයන් සැබෑ ලෙසම අපද අනුගමනය කළ යුතු වෙමු. ජනාධිපතිවරයා ලෙස පසුගිය තෙවසර තුළ මා ක්‍රියාත්මක වූයේ එකී ධර්මතා පදනම් කොටගෙනය. ඒ රටේද සමස්ත ජනතාවගේද ජයග්‍රහණයට හේතුවන බව මම තරයේ විශ්වාස කරමි. ගරු කතානායකතුමනි අවසන් වශයෙන් අප රාජ්‍යයක් ලෙස නැගී සිටිමින් ආර්ථික සමෘද්ධිය සාක්ෂාත් කිරීමේදී අපගේ උරුමයන් මෙන්ම දේශීයත්වය අපේ මහා සංස්කෘතිය අපේ ඌරුව ආදී සියල්ල ශක්තිමත්ව ඉස්මතු වූ දේශපාලන චින්තනයක් තුළ කටයුතු කළ යුතු බව මම දැඩි ලෙස අවධාරණය කරමි. පොදු ජනතාවගේ දේශපාලන හෘද ස්පන්දනය හඳුනාගත් දැක්මක් තුළ අප කටයුතු කිරීම මූලික සිද්ධාන්තය ලෙස සිහිතබා ගනිමින් ශ්‍රී ලංකාව අපරාජිත දේශයක් ලෙස නගා සිටුවීමට පෙරට එන ලෙස ආරාධනා කරන අතර රටටත් ජනතාවටත් ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමි. ඔබ සියලු දෙනාට ස්තුතියි. පාර්ලිමේන්තුව 2018 මැයි මස 9 වෙනි බදාදා අපරභාග 1 වන තෙක් කල්තබනු ලැබේ.